මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නමක ශීර්ය සමාදන් වෙන සූදානම්. නමස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. කෝධං ජහි විප්පජහියමානං සංයෝජනං සබ්බමතික්කමිය. තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සිතක ඇතිවන ක්‍රෝධයත් තීර්ෂාවත් නිසා පැන නගින හිංසාකාරී අවස්ථා සමාජයේ අපට නිතර අහන්න දකින්න ලැබෙනවා. අනිත් කෙනා දුකටපත් කිරීමෙන් තමන් තුළ ඇතිවෙච්ච ක්‍රෝධයත් ඊර්ෂ්‍යාවත් සංසිඳවා ගන්න පුළුවන් ය කියන හැඟීමයි බොහෝ දෙනා තුළ පවතින්නේ. ඒක නිසා ඊට උපකාර වෙන උපාය මාර්ග සොයනවා මිසක් ඒවා ඇතුළතින්ම සංසිඳවා ගැනීමට උපකාර වන ධර්මානුකූල උපාය මාර්ග ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් අපි ඇතිලෝගුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ක්‍රෝධසිතක ඊර්ෂ්‍යාසිතක විපාක වශයෙන් මේ දීර්ඝ සංසාරයේ කෙනෙකුට විඳින්න සිදුවෙන දුක් ගැහැට සමූහය. අද අපි මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවෙත් ඒ විදිය සිද්ධියක් සඳහන් වෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක 500ක් සංඝයා වහන්සේලා පිරිසත් එක්ක තමන්ගේ උපන් ගමගෙන කපිලවස්තුපුරයට වැඩම කළා. එහෙම කපිලවස්තුපුරයට වැඩලා නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන බව අහන්න ලැබුණාම උන්වහන්සේගේ ඥාති පිරිස උන්වහන්සේ දකින්න පැමිණියා. නමුත් රෝහිණී නැමැති නැගණිය ආවේ නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ ඥාතීන්ගෙන් අහනකො රෝහිණී කියලා. ඇය අන්න gedare ඉන්නවා මොකද ආවේ නැති කියලා ඇහුවාම හමේ ආබාධයක් හැදිලා කුෂ්ඨ රෝගයක් වගේ යම්කිසි හමේ ආබාධයක් හැදිලා ලැජ්ජාව නිසා ආවේ නැtei කිව්වා. පස්සේ කිව්වා එකගෙන ඉන්නේ කියලා කැඳවාගෙන ඉන්න කියලා. ඇයත් ඒ රෝග ස්වභාවය නිසා යම්කිසි පොරෝනා ආදියකින් වසාගෙන ඒ ස්ථානෙට පැමිණියා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා මොකද රෝහිණී ආවේ නැත්තේ කියලා ඇහුවාම ඔන්නේ රෝගයක් තියෙනවා කියලා කිව්වා. නරගද පිනක් දහමක් කරාම කියලා ඇහුවා. පින්කමක් එහෙම කරාම මොකද්ද කරන්න කියලා ඇහුවාම කිව්වා දෙමහල් ආසන ශාලාවක් සංඝයා වහන්සේලාට වැඩ ඉඳලා දානි හිම් වළඳන්න පුළුවන් විදිහේ ආසන ශාලාවක් හදන්නේ. ඉතින් ඒකට බරපැන වශයෙන් එහෙම නැත්නම් ඒකට ප්‍රයෝගික කරගන්නේ කිව්වේ ඒ රෝහිණීගේ පළඳින ආභරණ. ඒවා ආභරණ විකුණලා ඒ මුදලින් ශාලාවක් හදන්නේ කියලා කිව්වා. ඒ වගේම ඒ ශාලාවේ එක තට්ටුවක් එක මහලක් හැදුවට පස්සේ ඒ ශාලාව සුද්ධ කිරීම හැමදීම් ඊළඟට සංඝයා වහන්සේලාට අසුන් පැනවීම පැන් සූදානම් කර තැබීම ආදී ඒවත් පිළිවෙත් ආදියත් රෝහිණිය විසින් කළ යුතු බවත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒකට උපදෙස් දුන්නා. ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඥාතීන්ට ඒ කාරණේ ගැන කියලා ඒ පිළිබඳ සංවිධාන කටයුතු යෙදුවා. ඔන්න එතකොට ඒ විදිහටම අර රෝහිණියත් මේ රජපෞලක රජකුමාරිකාවක් නමුත් ඒ කියාපු විදිහට සියලුවක් පිළිවෙත් කරමින් ඊළඟට ශාලාව හදලා ඉවරුණාට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානෙකුත් පූජා කරන්න සැලැස්සුවා. දානේ අවසානයේදී බුදු පියාණන් වහන්සේ අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මේ දානය කා වෙනුවෙන්ද කියලා, කාගෙන්ද කියලා. මේ අපේ සොහොයුරිය රෝහිණීගේ කෝ අය කියලා ඇහුවා. ආවේ නැති මෙන්න මෙහෙම අසනීපයක් නිසා. ඒ වෙනකොට බුදුහාමුදුරු දකින්නවත් ආවේ නැහැ. තව කියවෙනවත් නැහැ. ඒ අර ශාලාව පිළිබඳ වත් පිළිවෙත් ඒව කරනකොට බොහෝ දුරට රෝගිය සුව වුණා. නමුත් තාම තියෙනවා. තරමක් දුරට රෝගිය අඩු වුණා කියලා කියනවා ඒ වත් පිළිවෙත් ආදිය කිරීමේදී. නමුත් හරියටම සුව වුණේ නැති නිසා ඒ ආවේ නැහැ. ඒ දාන පින්කම වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ළඟට ගෙන්නෙව්වා. ඒ හේතුව ඇහුවාම කිව්වා මෙන්න මෙහෙම මේ මගේ හමී ආබාධයක් නිසා මම ලැජ්ජාවෙන් ආවේ නැහැ කියලා. දන්නවද මේකට හේතුව කියලා ඇහුවා. නැහැයි කිව්වා. එතකොට කියනවා මේක මේ අතීතයේ ඔබ ඇති කරගත්තු ක්‍රෝධයක ඊර්ෂ්‍යාවක විපාකයක් කියලා ඒ අතීත ප්‍රවෘත්තිය සඳහන් කළා. අතීතයේ බර්ණස් රජුගේ අගමැතියක් ව සිටින කාලයේදී ඒ රජතුමාගේ හිත දිනාගත්තු නාටිකාංගනාවක් ගැන තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසා ඒ නාටිකාංගනාව නිදාගන්න ඇඳ අපට ඒ වගේම ඇඳේ ඇතිරිලි ආදියෙත් ඉස්සෙල්ලාම මේ කහඹිලිය වගේ ඒ කාලේ තිබුණු යම්කිසි ගෙඩි වර්ගයක කුඩු ගෙඩි කුඩු කළ ගෙඩි වර්ගයක් කුඩු කළා ඉස්සා ඒවා ඇඟේ තැවරුණු හැටිය කහන්න ගන්නවා. ඒවා ඉහිලා ඊළඟට ඒ නාටිකාංගනාව විහිළුවට වගේ මූණටත් ඒවා ඉස්සා ඇයගේ ඇඟටත් ඉස්සා ඒකම ගඩු පිපිලා ඒ තැනැත්ති ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා. ඇඳෙත් තිබුණු ඒ කහන ද්‍රව්‍ය නිසා බරපතල වේදනාවල් ඒ නාටිගංගනාවට ඇති වුණා. ඔන්න ඔකයි එතකොට අතීත කර්මයේ හැටියට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ. ඒක නිසා ක්‍රෝධය හෝ ඊර්ෂ්‍යාව සුළු වශයෙන්වත් ඇති කර නොගත යුතුයි කියන ඒ අදහස දෙමින් බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනාවක් කළා. මේ අපි මාතෘකා කළ ගාථාව මුල් කරගෙන ඒ කහලා ඒ රෝහිණියගේ හමේ ආබාධය සුව වුණා වගේම එතන කියනවා ස්වර්ණ වර්ණ ඒ විදිහට හොඳට ආයි චයි වර්ණ ඇති වුණා කියලා. ඒ වගේම සෝවාන් ඵලයත් ලැබුවා. ඒ ගාථාව කෝධං ජයේ විප්පජහෙය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතಂತಿ දුක්ඛා. බොහොම ගැඹුරු අර්ථ ඇති ගාථාවක්. හමී රෝගයට පමණක් නෙමෙයි මුළු සංසාර රෝගයටම ප්‍රමාණවත් ධර්ම ඖෂධයක් ඒ ගාථාවේ ඇතුළත් වෙන්නේ. කෝධං ජයේ ක්‍රෝධය අතහරින්නේය. විප්පජහෙය මානං මානය දුරලන්නේය. සංයෝජනං සබ්බ මතික්කමෙය. සංයෝජන කියලා කියන්නේ මේ සංසාරයට සත්වයා බැඳිලා ඉන්න දස සංයෝජන කියලා කියනවා. බැමි, එහෙම නැත්නම් හැකිලි, බැමි කොකු වගේ ඒ විදිහට තියෙන ක්ලේශ ධර්ම 10ක් දක්වනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන ඒ දස සංයෝජනයි මෙතන මේ සංයෝජන කියලා දක්වන්නේ. සංයෝජනං සබ්බං අතික්කමෙය. සියලුම සංයෝජන භවයට බැඳිලා තියෙන සියලුම හැකිලි බැමි ඒවා ඉක්මවන්නේ සංයෝජනං සබ්බං අතික්කමෙය. ඊළඟට තං නාම රූපස්මින් අසජ්ජමානං. අන්න ඒ විදිහට කරලා තමන්ගේ නාම රූපයේහි නොඇලෙන්නා වූ, එහි නොපැටලෙන්නා වූ තැනැත්තා මත අකිංචනං. ඒ වගේම ඒ බඳු ඒ තැනැත්තා පිළිබඳව කියවන්නේ අකිංචනං. ඒ නාම රූපේ නොඇලෙනව නම් යම් කෙනෙක් ප්‍රඥාව මතු කරගෙන විදර්ශනා වශයෙන් ඒ තැනැත්තාට රාග ద్వේෂ මෝහ වශයෙන් කිසිවක් නැහැ. ඒකට නිසා අකිංචන කියලා කියනවා. කිසිවක් අයිති නැහැ. හිතෙන් ඒවා මුදාගත්ත කියන එක අකිංචනං. කිසිවක් අයත් නැති වූ එබඳු පුද්ගලයාට මත නානුපතಂತಿ දුක්ඛ, දුක් කඩාන වැටි, සංසාර දුක් කඩාන වැටි කියන අදහසයි ඒ ගාථාවේ කියවෙන්නේ. ඒක ගැඹුරු ගාථාවක්. ඉතින් කොහොම නමුත් අපිට මේ කතාවෙනුත් ගාථාවෙනුත් සෑහෙන එදා අපි ඒ දිනදා ජීවිතයට අදාළ වැදගත් ධර්ම උපදේශ ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේක න මාතෘකාව වුණු මේ ක්‍රෝධයත් ඊර්ෂ්‍යාවත් පිළිබඳව මෙතන අපිට මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. අතීතයේ, තාමත් ඈත අතීතයේ, අර ඒ රෝහිණිය අගමේසියක්ව සිටිද්දී අන්ට දමා ගැසූ ඒ විස කුඩු, එහෙම නැත්නම් ඒ කසන්න හේතු වෙන ඒ විස කුඩු, ඒවා Tamanටම ආපහු ආවා වගේ තමන්ගේ ශාරීරික ආබාධයක් මේ ඇති වුණේ. එයින් අපිට පේනවා අර ක්‍රෝධයේ විපාක, බරපතල විපාක. ක්‍රෝධයත් වගේම ක්‍රෝධයත් එක්කම යන එක තමයි ඊර්ෂ්‍යාව කියන එක. ඒ ඊර්ෂ්‍යාව යට තිබෙන්නේ මාන්නයයි. ඒකයි අර මෙතන ගාථාවේ ක්‍රෝධය ගැනත් මාන්නයක් ගැන කිව්වේ. මේ දෙකම සමාජයේ පොදු දුර්වලතාවන් බව මේ පින්නතුන් දන්නවා. ක්‍රෝධයට ඊර්ෂ්‍යාව එකතු වුනහම ඊට බොහොම බරපතලයි. දැන් මෙතන ඒ අර තමන් අගමේසිය නිසා නාටි ගංගනාවක් කෙරෙහි රජතුමාගේ විශේෂ ඇල්මැති වුනහම අර තැනැත්ති ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒකත් එකතු කරගෙන තමයි අර පලිගන්න වගේ අර විදියට ක්‍රියා කළේ. ඉතින් දැන් මේන් අපිට පේනවා අපිට ඇතිවෙන රෝගාබාධ රාශියකම නියම නිදාණය මේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට පේන්නේ නැති බව. දැන් හමේ රෝගයක් නම් වෛද්‍යවරු කියාවි මේක ලේ දූෂ්‍ය වීමකින් ඇති වුණා කියලා. නමුත් බුදුවැද මහතා කියන්නේ ලේ දූෂ්‍ය වීම නෙවෙයි, මෙතන සිත දූෂ්‍ය වීම යටින් තියෙන්නේ. සාංශාරික නිදාණය සාමාන්‍ය වෛද්‍යවරුන්ට පෙනෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේටත් අභිඥාලාභීන්ටත් තමයි මේ සාංශාරික රෝගයේ සාංශාරික නිදාණය පේන්නේ යම් කිසි රෝගාබාධවල. අපි මේ බොහෝ විට සුව කරගන්න බැරිව නිදන්ගත රෝග කියලා අතහරින දේවල් වල යට තිබෙන්නේ අන්න අර විදිහේ බරපතල කර්ම. ඒවට කියනවා කර්ම රෝග කියලා. අපි බෞද්ධයින් වශයෙන් අපි දන්නවා ඒ විවහාරයක් තියෙනවා කර්ම රෝගයක් හොඳ කරගන්න බෑ. ඉතින් ඒ බඳු ඒ කර්ම රෝග හොඳ කරගන්නේ කොහොමද? අන්න ඒකටත් යම් කිසි ඉඟියක් මේ කථාන්තරය තුලින් අපට ලැබෙනවා. හොඳට කථාන්තරයට හිත යොදලා බැලුවොත් දැන් මේ කියන අනුරුද්ධ හාමුදුරුවෝ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ දිවස් පිළිබඳ දිබ්බචක්කු කියලා කියන දිවස ලැබලාභීන් අතර අග්‍රතන ලැබූ ස්වාමීන් වහන්සේ නම. ඒකට උන්වහන්සේ කපිලවස්තුපුරයට වැඩි යම් කිසි විශේෂ හේතුවක් නිසා වෙන්නත් පුළුවන්.
උන්වහන්සේට පේන්නේ නැති මේ තමන්ගේ සුහුයුරිය ගේ සමේ රෝගය වගේම සංසාර රෝගයක් හොඳ කරන්න ඒ තරමට යම්කිසි පිනක් මෝරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි ඇත්ත වශයෙන් මේ කර්ම රෝග වලින් බේරෙන්න පුළුවන් වන්නේ පුණ්‍ය ශක්තියෙන්. ඒකට බෙහෙත පිනයි. දැන් අපි දන්නවා අසනීපයකට බෙහෙත් ගැන කතා කරනකොට වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයි. දැන් මෙතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙදකම වගේ දෙයක් කළා. මොකද්ද? අර රෝහිණියට උපදෙස් දුන්නා යම්කිසි වතපිළිවෙත පිළිබඳ කාරණයක්. පින්දහම් කිරීම පිළිබඳව. මොකද්ද? එතනත් තියෙන ගැඹුරින් කල්පනා කරලා බැලුවාම ගත යුතු දෙයක්. අර ආසන ශාලාවක් හදන්න. දැන් ක්ෂත්‍රිය කියලා කියන මේ රජපෞලේ කෙනෙක් වුණාම කොයිතරම් ධන තියෙනවද? ඥාතීන්ට කියන සුණංගුව විතරයි. නමුත් මෙතන පැවරුවේ කොහොමද? ආභරණ විකුණලා මේක කරන්න කියලා. ආභරණ කියන එක මේ කවුරුත් දන්නවා. gedara durawal වල වෙන අගහිඟකම් හොඳටම උග්‍ර වුණාම තමයි කනකර විකුණන්නේ. ඒ තරම් මේ ස්ත්‍රී පක්ෂයට ආභරණ වලට ලොකු ඇල්මක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මෙතන රෝහිණියට පැවරුනේ ආභරණ විකුණන්නේ කීම. ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ. සල්ලි නැතිකමට නෙවෙයි. ඒක තුල තිබෙනව අන්න අර කර්මය ගෙවි යාමට උපකාර වන දෙයක්. මොකද රූප සම්පත්තිය නිසා ඇති කරගත්තු මාන්නය නිසා අර විදිහට හැසිරුනේ. ඒ වගේ මේ ආභරණ වල නිස්සාරත්වයක් දැන් ඇයට වැටහෙන්නේ නැති මේ සමේ රෝගය තියෙද්දි එළියට බහින්නවත් බැරි නම් මොකටද ආභරණ? ඉතින් එතන හුඟක් කාරණා තියෙනවා. ඔන්න ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ කිව්වේ. එපමණක් නෙවෙයි. දැන් කොතෙකුත් මෙහෙකාර මෙහෙකාරියන් ඉන්නේ නැති ඒ රජ ගෙදරවල් වල. දැන් මෙතන ඇවට පැවරුවා එක පහත මාලිය හදලා ඉහළ තට්ටුව හදනතුරු ඒවා සුද්ධ පවිත්‍ර කිරීම. ඒ බඳු ඒ ගොඩනැගිල්ල කටයුතු කරන අවස්ථාවේ හුඟක් සුද්ධ පවිත්‍ර කරනක් තියෙනවා. ඒකත් දඬුවමක් එහෙම නැත්නම් දඬුවමක් නැතත් කර්ම වතපිළිවෙතක්. විශේෂ වතපිළිවෙතක්. සංඝෝපස්ථාන වශයෙන් අසුන් පැනවීම පිරිසුදු කිරීම එළවා ආදීකින් ඒ තුලිනුත් අර කර්මය ගෙවි යනවා. ඒකයි වෙන්නේ ඒ සමේ රෝගය බොහෝ දුරට අඩු වුණා කියලා. ඒ වත්පිළිවෙත් කිරීමෙන්වත් සමේ රෝගය බොහෝ දුරට අඩු වුණා. ඊළඟට තමයි ඉතින් බුදු පියාණන් වහන්සේ අර දේසු ගාථාව තුලින් අන්න අර සමේ රෝගය වගේ මෙතන අර කලින් කියාපු සිත පිළිබඳ සංසාරික නිදාණය එතන කෝටිම්ම කියනවා නම් ධර්ම ඖෂධය බුදු පියාණන් වහන්සේ දුන්නේ. ධර්ම ඖෂධය මෙන්න මේ ගාථාවේ සඳහන් වෙනවා. මොකද ධර්ම ඖෂධය අර ලේ දූෂ වීම නෙවෙයි සිත දූෂ වීමයි මේකේ රෝග නිදානේ. ඒ සිත දූෂ වෙන හේතුන් ඉවත් කිරීමටයි මේ ගාථාවේ කියුනේ. කෝධං ජයේ ක්‍රෝධය අතහරින්නේ මානං කෝධං ජයේ විප්පජහෙය මානං මානය දුරලන්නේ ක්‍රෝධයයි මාන්නයයි එකට කටයුතු කරන්නේ. එතකොට ඒ වගේම අන්තිමට මේ සංසාර තත්ත්වය මෙහෙමනම් මේකට තවත් බැඳිලා ඉන්නේ මොකටද? මේ බැමි කොකු අනිත් පැත්ත හරවන්නේ. සක්කාය දිටි විචිකිච්ඡා ආදී කියන ඒවා ඉතින් මාර්ග ඥාන වලින් අතහරිය යුතු දේවල්. ඒකට අවශ්‍ය දේ සම්පාදනය කරනකොට ඒ අවස්ථාවල් වල සංයෝජන බැමි කැඩිලා යනවා. දැන් සෝවාන් වීම කියලා කියන්නේ අර මුල් සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සතරට බැඳිලා තිබෙන බැමි තුනක් කැඩීමයි. ඉතින් ඒකට උපකාර වෙන විදියයි මේ ගාථාව. තන් නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොඇලෙන බවක් මෙතන කියවෙනවා. නාම රූපය කියලා ඉතින් අපි ධර්මානුකූලව කියනවා නම් ඒක නාම ධර්ම හැටියට සලකනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන හිත පිළිබඳ ධර්ම. ඊළඟට රූප කියන ප්‍රඥාත්ති අපි ගන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආශ්‍රයෙන්. මේක තුලින් කෙනෙක් ඇති කරගන්න මම යමාගේ කියලා කියන ප්‍රඥාප්තිය යඹුරින් ධර්මානුකූලව සලකල බලනකොට මේ නාම රූප දෙකක් පමණයි. නාම ධර්ම ටිකකුත් රූප ධර්මයි. මේ ටික තමයි මේ මමයේ කියලා ගන්නෙ. ඉතින් මේ නාම රූප ධර්ම තන් නාම රූපස්මින් අසජ්ජමානං මේ නාම රූපේ හරියට උපමාවකට කියනවා නම් හරියට දැල් කවුලුවක් වගේ. දැල් කවුලුවක් හතරැස් කොටු ඇති දැල් කවුලුවක් නම් ඒකට අපි කිය උපමාවට ගන්නවා නම් පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර ආශ්‍රය කරගෙන අපි මේ රූප ප්‍රඥප්තිය ඇති කරගන්නේ. මේ ධාතු හතර ගැන නිතර නුවණින් සිහිය යොදනකොට මේ රූපයේ ඇති හරයක් නැහැ කියන අවබෝධය එනවා. මේ ධාතු හතර කියන මහා භූත හතර තනිව තේරුම් ගන්න බැරි එකට ක්‍රියා කරන මහා භූතයෝ මහා පුදුම විදිය තත්ත්වයක්. මේ අපි භෞතික කියලා ලොකුවට කිව්වට මොකද? අන්න ඒ විදිහේ ඒක ආශ්‍රයෙන් අපි මේ රූප ප්‍රඥප්තිය ඇති කරගන්නේ. ඉතින් රූපයේ ස්වභාවය දැන් රෝහිණියට ඒ වෙනකොටත් තේරිලා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මේ නාම ධර්ම සහ රූප ධර්ම ගොඩක් වෙන මෙන්න මේ මමයේ කියලා මමයේ මාගේ කියලා කියන මේ ප්‍රඥප්තිය මේකේ ඇලෙන්න එපා කියන එක අසජ්ජමානම්. ඒ විදිහ ඇලෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්නේ කොහොමද? ලෝභ ද්වේෂ මෝහ මේක පිළිබඳව ඇලීම්, ඊළඟට මේක ආශ්‍රය කරගෙන ඇති කරගන්නේ ගැටීම්, ඒ පිළිබඳව මාන්න ආදී වශයෙන් ඇති කරගන්න මුලාවීම් කියලා කියන ලෝභ දෝෂ මෝහ අතහරින්න ඕන. ඒකයි ඒ අතහැරියාම ඒ තැනැත්තාට මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එබඳු තැනැත්තාට කියන්නේ අකිංචනං කියලා. කිංචනං කියලා කියන්නේ කිසිවක් අයිති නැති කෙනා. මේවායේ තිබෙනකන් තමයි මේ ඔක්කොම කරදර. ඔක්කොම අතහැරියට පස්සේ හිතට අහුවෙන්නේ නැති තත්ත්වයකට පත් වුණාට පස්සේ එතකොට දුක්කඩා වැටෙන්නේ නැහැ. නානුපතන්ති දුක්ඛ. දුක්කඩා වැටෙන්නේ නැහැ. ඔන්න ඔකයි ඉතින් ගාථාවේ අදහස අපි කෙටියෙන් කිව්වොත්. ඉතින් මේ කාශයෙන් අපි දැන් ඉතින් තව දුරටත් අපේ ජීවිතවලට අදාළ අන්දමේ කාරණා මතු කරගන්න බලමු. දැන් ක්‍රෝධය කියන එක අපි දන්නවා සමාජයේ ඉතාමත්ම සුලභ දුර්වලතාවක්. කාට කාටත් සාධාරණ කෝප නමින් හෝ වෙනම හදිසි කෝප හැටියට හෝ නොයෙකුත් විදියට මේ කෝපය පැන නගිනවා. මේකට බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානවල මහ පුදු මන්දමට බෙහෙත් දීලා තිබෙනවා. දැන් එක තැනක් තමයි තම වටිනා ගාථාවක්. ඒකත් සමහරට ගැඹුරු අදහසක් ඇති ගාථාවක් හැටියට සලකන්න පුළුවන්. උරග සූත්‍රය කියලා ගාථාවලින්ම තියෙන සූත්‍රයක පළමුවෙන්ම දැක්වෙන ගාථාව කොටින්ම කියතොත් වටිනා ධර්ම ග්‍රන්ථයක් තියෙන සුත්ත නිපාත කියලා. ඒ ග්‍රන්ථය ආරම්භින්නෙත් ඒ ගාථාවෙන්. යෝ උප්පතිතං විනේති කෝධං විසටං සප්ප විසංව ඕසදේහි සෝ භික්ඛු ජාති ඕරපාරං උරගෝ ජින්නමිව තචං පුරාණං. බුදු පියාණන් වහන්සේ උරග සූත්‍රය කියලා කියන්නේ සර්පයා උපමාව ඇති සූත්‍රයයි. සර්පයා පිළිබඳ උපමාව ඒක දිගටම තියෙනවා. මේ පළමුවෙනිම ගාථාවේ කියවෙනවා ඉතාමත්ම දෙයාකාරයකම සර්පයා උපමා කරගෙන ඉතාමත්ම වටිනා අදහස් කීපයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. යෝ උප්පතිතං විනේති කෝද්ධං විසටං සප්ප විසංව ඕසදේහි. යම් භික්ෂුවක් පැන නැංගා වූ ක්‍රෝධය හරියට පැතිරෙන්නා වූ සර්ප විෂයක් මෙඩපවත්වන්නාක් මෙන් වහා මෙඩපවත්වයිද සෝබිකු ජහාති ඕරපාරං උරගෝජින්නමෙව තචං පුරාණං. ඉබඳු භික්ෂුව සර්පයකු හැව දාන්නාක් මෙන් හැව අතහැරින්නාක් මෙන් මෙතරත් එතරත් අතහරි. ඒ කියන්නේ විමුක්ත සිතක් ඇති කරගන්නවයි කියන එකයි. මේ ගාථාවේ ඉතාම මේ සර්පය දෙයාකාරයකින් උපමාවට අරගෙන තියෙනවා. මෙතන එකක් පළමුවෙනි උපමාව සර්ප විෂයි. දැන් ක්‍රෝධයක් ඇති වුණාම හිතා ගන්න තියෙන්නේ නයා ගැහුවා කියලා. ණය ගැහුවාම බලබල ඉන්නේ නෑනේ. විෂ පැතිරෙන්න කලින් පුළුවන් ඉක්මනින් ඒකට ඖෂධ දෙනවා. අන්න ඒ අදහසයි මේ ගාථාව තුළින් බුදු පියාණන් වහන්සේ දෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දෙන උපමා මේවාට වශයෙන්ම මේවායි මහ පුදුම ප්‍රායෝගික අගයක් තියෙනවා. දැන් හදිසි කෝපයක් ආවහම ඕකට අභිධර්ම ලැයිස්තු ගණන් කර ඉන්න බෑනේ. දේශිම ක්‍රමේ තමයි බුදු පියාණන් වහන්සේ උපමාවකින් දීපු ක්ෂණිකව අපට මතු කරගන්න පුළුවන් යම්කිසි චිත්තජ රූපයක් අපි මතු කරගන්නවා. ඒක තුලින් වන්න අරගෙන් වැලකින්න හැකිය ලැබෙනවා. දැන් කෙනෙකුට හිතෙනවා නම් ගෝධය ඇති වෙනත් එක්කම මෙන්න සර්පයා ගැහුවා. එහෙම නැත්නම් නයා ගැහුවා. එතකොට ඒක තුලින් හිතා ගන්න තියෙන්නේ දැන් හිත දූෂ්‍ය වෙන්න ළඟයි. ක්‍රෝධය ඇති වුණාට පස්සේ ඒක පැතිරෙනවා. ඒක පැතිරෙන්න කලින් ඒ ක්‍රෝධයම පැතිරිලා තමයි දැන් කවුරුත් දන්නවා ක්‍රෝධය ඒ වෙලාවේ මැඩපැත්තුවේ නැත්නම් ඒක ද්වේෂය බවට හැරෙනවා. ඒ ද්වේෂය වෛරය හැටියට ඊළඟට ආඝාත හැටියට පටිඝ හැටියට ඔය නොයිකුත් නම් වලින් දක්වන ඒ විවිධ අවස්ථාවල් කරා යනවා. පලි ගැනීම උපකාර කරගෙන ඊළඟට අනන්ත කාලයක් ඕක දිගට යනවා ආඝාත වෛරාදී වශයෙන්. ඉතින් අර සර්ප විෂ පැතිරුණා. අන්න පැතිරෙන්න කලින් ඒක හිතේ ඇති වුණු බව දැනගත්තු හැටිය මොන සර්පයා ගැහුවා කියලා හිතාගෙන දැන් සාමාන්‍ය ලෝකයා නම් ක්‍රෝධය සංසිඳුවා ගන්න කරන්නේ ඒකෙන් පලි ගැනීමයි. නමුත් ධර්මානුකූලව කල්පනා කරන කෙනා උත්සාහවන්ත වෙන්න ඕන මේ ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගන්න. ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳා ගැනීම තමයි නියම ජයග්‍රහණය. කොයි තරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම් කිසි කෙනෙක් උපන්නා වූ තමන්ට පැනනගා වූ ක්‍රෝධය වහා සංසිඳවා ගනිද්ද ඒ තැනැත්තා ජයගන්න අමාරු සංග්‍රාමයක් ජයගත්ත හා සමානය. ඒ වගේම ඒ තමන් ක්‍රෝධ වුණු පුද්ගලයා එහෙම නැත්නම් කෙනෙක් ක්‍රෝධ වෙනවා දැකලා කෙනෙකුට කෝප වුණා කියලා දැක්ක හැටියේ තමන් කෝපය ඒ තමන්ගේ ඇතුළත කෝපයක් ඇති නොවන හැටියට සිත සකස් කරගත්තොත් ඒ දෙන්නාටම යහපතක් සැලසෙනවා. මේ විදිය ආකල්පයකින් ඉම් පින්නු කරන්නේ හැකි තාක් ඉක්මනින් ක්‍රෝධය ක්‍රෝපය ඒක සංසිඳවා ගන්නයි කියන එකයි. ඉතින් ඒක තුලින් අර මේ ගාථාවේ දෙවෙනි උපමාව ඒක ඊට වඩා ගැඹුරු අදහසක්. එතන කියන්නේ සර්පය හැවාරින හැටි අපි හිතලා බලමු. සර්පයාට ඇලුම් ගැටුම් ඔක්කොම දැනෙන්නේ මේ හැමින්. හැම අපි කවුරුත් දන්න දැන් අර රෝහිණීක කතාවෙත් තියෙන්නේ මේ හැම ඩිංගක් එහෙම වුණේ හැටි එළියට බහින්නත් බෑ. ඒ තරමට මේ හැම පිළිබඳව ලොකු ඇල්මක් තියෙන ලෝකයා තුල. ඒක පිළිබඳව මේ හැම තුලින් තමයි මේ මුළු ලෝකෙම වසඟයට පත් කරගන්නේ. නමුත් මේ හැම දිරුවාම කොහොමද වෙන්නේ? දිරුවාම අන්න අර සර්පයා කරන්නේ මොකද්ද? ඒක ඔය අත්තක මොහොහාරි හිර කරලා දාලා එයින් බේරෙනවා, එයින් ගැලවෙනවා. අන්න දිරුවාම පිළිබඳ උපමාවයි මෙතන දෙවිනුවට අරගෙන තියෙන්නේ. දිරුවා වූ හැමක් අතහරින්නා වගේ ක්‍රෝධයත් අතහරිනවා නම්, එහෙම කියන්නේ නැත්නම් ක්‍රෝධයට අරමුණු වුණ දේ, ක්‍රෝධයට අරමුණක් හැටියට ගත්ත එක අපි දැඩිව ගත්තොත් ඒක දීර්ඝ කාලයක් සංසාරයේ ඒ තුල ගැටි ගැටි යනවා, පලි ගැනීම ආදී වශයෙන්. නමුත් ක්‍රෝධ අරමුණු වහා සිටින් අතහැරිය කෙනාට අන්නේ කර හැව දැම්මා වගේ. හරි, එතකොට දෙවෙනි උපමාවත් ඉතාමත්ම වැදගත්. දැන් සර්පයාට ඒක හැව ඇරියට පස්සේ ඇලුමකුත් නැහැ, ගැටුමකුත් නැහැ, ඊතරකුත් නැහැ, මෙතරකුත් නැහැ, මමිකුත් නැහැ, එහෙම නැත්නම් ඇතුළත බාහිර ભેදයකුත් නැහැ. හැව ඒ දාපු තැනමයි. ඒකට කිසි සම්බන්ධයක් නැහැ. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ දෙන උපමා වල ගැඹුරින් හිතා ගන්න පුළුවන්. එක පැත්තකින් සර්ප විෂ, අනිත් පැත්තෙන් ධර්මානුකූලව ගැඹුරට කල්පනා කළොත් මේ ඌර්ග සූත්‍රයේ මේ ගාථාව තුළින් අපිට හිතා ගන්න පුළුවන් මේ අපි දැඩිව ගත්තු ඒ ක්‍රෝධය ආදී දේවල් තුළින් තියෙන සංසාරයේ බන්ධනයි. ඒක අතහැරි හැටියන්න ඒ බැමි මිදෙනවා. එතකොට අර ඒක එතනම තමයි විමුක්තිය තියෙන්නේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වලා තිබෙනවා ක්‍රෝධය. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ක්‍රෝධය පිළිබඳව ඒක එක්තරා විදිහක සූත්‍රයක දැක්වෙන්නේ ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ගාථා වලින් ඇසු ප්‍රශ්නයක් හැටියට සඳහන් වෙනවා. කුමක් සිඳ දමාද කෙනෙක් සැපසේ නිදන්නේ? කුමක් සිඳ දමාද මේ සිඳීමෙන්ද කුමක් සිඳ දැමීමද ගෞතමයන් වහන්සේ එහෙම නැත්නම් කුමක් විනාශ කිරීමද ගෞතමයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ? බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර ක්‍රෝධය සිඳ දැමීමෙනි, කෙනෙක් සැනසීමෙන් නිදන්නේ. ක්‍රෝධයෙන් පරිගැනීමෙන් නෙවෙයි, ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගැනීමෙනි. ඒ වගේම විෂ මුලක් ඇති මිහිරි වූ වගේ ඇති, අපි කියනවා නම් උපමාවට කියනවා නම් මුල විෂ අග රස ක්‍රෝධය. ක්‍රෝධයේ ස්වභාවය මුල විසයි, නමුත් අග රසයි. අග රස නිසා කටට ගන්නවා, නමුත් මුල විස නිසා ඒක තුලින් විරතටපත් වෙනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ එතන කියන්නේ ක්‍රෝධය පිළිබඳව කියන්නේ. ඒකේ ස්වභාවය මුල විසයි අග රසයි. එතකොට මේව මතක තියාගන්න පුළුවන් මේ පින්නතුන්ට. මුල විසයි අග රසයි. අග රස නිසා කෑවොත් මුල විස නිසා අමාරුවටපත් වෙනවා. අන්න ඒ බඳු මේ ක්‍රෝධයයි මම විනාශ කරන්න කියලා කියන්නේ. සතුරා නෙවෙයි. ඒකට හේතු වුණ අරමුණ නෙවෙයි. ඇතුළතින් මේ ක්‍රෝධයයි, එහෙම නැත්නම් ඒ පුද්ගලයා නෙවෙයි, ඒකට ඒ ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගන්න. ඒලා ඔය විදිහට බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දෙන උපමා ඊටත් වඩා මහ පුදුම විදිය උපමාවක් දෙනවා. ඒක කෙනෙකුට හිතා ගන්නත් බැරි අමාරු තරම්. දැන් මේ කාලේ සමහර විට ඒක අහනකොටත් බය හිතෙනවා. ඒක සංඝයා වහන්සේලා පිළිමද වික ඉතාමත් ප්‍රකට සංඝයා වහන්සේ කෙනෙකුට දීපු උපමාවක්. ඒක නිතර කෝපයට පත් වෙන සංඝයා වහන්සේ කෙනෙකුට බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මහණෙනි, යම් කිසි භික්ෂුවකට එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට කෙනෙකුගේ අංගපසංග අත්පාදිය මේ හොරු ඇවිල්ලා, අපි හිතමු මේ හොරු මහා මේ මිනි මරණ හොරු ඇවිල්ලා දෙයක් කියතකින් අත්පා කපනවා. අර නිකන් කොටේක අතුපතු කපනවා වගේ ඒ කෑලි කපනවා. එහෙම කපන අවස්ථාවේදීත් සිත දූෂ කරගත්තොත් ක්‍රෝධයෙන් ඒ තැනැත්තා මගේ අනුශාසනය අනුව හැසිරෙන කෙනෙක් නෙවෙයි. මගේ මා කියන කීම, මා කියන අවවාදයට විරුද්ධව යන කෙනෙක් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම උපරිම මට්ටමේ මේ ක්‍රෝධයේ පිළිබඳව ක්‍රෝධයේ සංසිඳවා ගැනීම මහ පුදුම උපමාවක් දීලා තියෙනවා. මදුරුවේ කෑවත් තරහ යනවා නම් අර විදිහට දෑත් කියතකින් කෑලි කපනකොට කොහොමද ඉවසන්නේ? කොහොමද ඉවසීම කෙසේ වෙතත් තරහ හිතරඳව ගන්නේ කොහොමද? ඒක පාලනය කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ කාටත් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ උපරිම මට්ටමේ දෙන උපමාව අතීතයේ සංඝයා වහන්සේලා ප්‍රායෝගික වශයෙන් පාවිච්චි කළ බව අපිට පෙනෙනවා. ඔය තේරගාථාදී ඒ කාලේ සංඝයා වහන්සේලා කැලේට යනකොට ඒ පොත් උස්සගෙන ගියේ නැහැ. ඒ වෙනුවට භාවනා කරන්න යනකොට ඒ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දීපු සමහර උපමා හිතේ දරාගත්තු බව පෙන්눔 කරනවා. ඒ කාලේ ඇතැම් ඒ ගාථා වලින් මෙන්න මෙහෙම කියවෙනවා. උපජ්ජතේ සචේ කෝධෝ ආවජ්ජ කකචූපම. ඉදින් ඔබ තුල කෝලදේ ඇති වුණොත් ඔන්න මතක් කරගන්නේ කකචූපමාව. කකචූපමාව කියන්නේ කියත් උපමාව. කියත් උපමාව බුදු පියාණන් වහන්සේදී කියත් උපමාව මතක කරගන්නේ ක්‍රෝධය ආව හැටි. අඩු ගන්න ඒකට සිහිය යොදනකොට ක්‍රෝධය ටිකක් හරි අඩු වෙනවනේ. දැන් අර අපිට අර මේ කියාපු මේ ධර්මෝපදේශ මොහොතකට ඒවා සිහියට නංවනකොට අර ක්‍රෝධයට යෙදුන හිත ටිකක් හරියෙන් මර්ධනය වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේවා ජය ගන්න ඕනේ. ඒකෝට මේවා ප්‍රායෝගික වශයෙන් අපි කල්පනා කරලා බලනවා එදිනදා ජීවිතේ කාටත් වැදගත් දේවල් කාටත් තියෙන ප්‍රශ්න. ඉතින් මේවා සාධාරණ කෝප ආදී වශයෙන් නොයෙකුත් විදිහ හේතු දක්වලා මේවා තවදුරටත් ගෙන යාම නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වන මේවායි අපි සාංසාරික විපාක රාශිය ගැන කල්පනා කළා. අපේ නොයෙකුත් විදිහේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපට වග කියන්න වෙනවා අපට සංසාරයේ නැවත නැවත උපදින්න වෙනවා නම් අපිට තියෙන ಜಾති ප්‍රශ්නේ ඒකයි. කොච්චර අනේක වාරයක් අපිට මේ උත්පත්ති ලබන්න වෙනවා මේ සංසාරේ. අන්න එතකොට ඒ අපේ විවිධ ಜಾතින් වල උපදින්න සිද්ධ වෙන බව කාරණා ඒක තේරුම් අරගෙන ඒක තුලින් අපිට මේ විපාක විඳින්න සිදු වෙනවනම් අපි මේ ක්‍රෝධය වෛරය ආදී සංසිඳවා ගන්න ඕන කියන හැඟීම දා ගන්න ඕන. එතකොට මේ කිව්ව තරම් මේක ලේසි නොවේ. ඒකට බුදු පියාණන් වහන්සේ ඒක නිසා ප්‍රමාණිකූල හික්මීමක් පෙන්වුම් කරනවා. ඒක තියෙනවා මේ අපි කවුරුත් නිතර අහන නිතර අහන්න ලැබෙන නිතර සජ්ජායනා කරන කරණීය සූත්‍රයේ මහා පුදුම සූත්‍රයක්. ඒක අපිට දැන් නිතර අහන්න ලැබෙන නිසා ඒක අගය සමහර කෙනෙකුට ඒක ආගයක් නැහැ. ඒක ගැන හිතන්න පිළිමෙන්නේ නැහැ. ඇසීම් මාත්‍රයකින් අපේ ළඩ සුව වෙනවායි ඒ විදිහේ දැන් පිරිත් කියලා අපි හිතාගෙන ඉන්න සමහර සූත්‍රවල අඩංගු වෙන ගැඹුරු අදහස් ගැන කෙනෙක් හිතන්න යමු වෙන්නේ නැහැ. ඒකේ සද්දෙට විතරක් සෑහීමකටපත් වෙනවා. ඇත්ත වශයෙන්ම කරණීය සූත්‍රය නම් හරි ආකාර සජ්ජායනා කරනවා නම් ඒකෙන්වත් හිත නිවෙනවා. භාෂාව නොදන්න කෙනෙකුගේ පවා ඒ තරම් පුදුම විදිහට ඒ සූත්‍රය තිබෙන්නේ. නමුත් ඒවයි තිබෙන අර්ථයත් හරියට නුවණින් කල්පනා කරලා බලනවා නම් ඒ තුලින් ඔන්න හුඟක් අර Tamanta මෛත්‍රීමේ ආකල්පයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා. මේ භාවනාව කියන වචනේ මේ කාලේ සමාජයට රුචි නැත්නම් හිතා ගන්න තියෙන්නේ අප මේ කෝපය ජය ගන්න නම් මෛත්‍රීමේ ආකල්පයක් ඇති කර ගන්න ඕන. අපේ ආකල්පය අනුව තමයි අපේ ක්‍රියාකලාපය. යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකොට අපි ඒකට ප්‍රතිචාරය දක්වන්නේ අපේ ආකල්පය අනුවයි. එතකොට අපි මෛත්‍රීමේ ආකල්පයක් සකස් කරගත්තොත් කල් තබා අපේ ප්‍රතිචාරය අර දැඩිව ක්‍රෝධ සිත් ඇති කර ගන්න පුද්ගලයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක දැනගෙනයි එතකොට අපි මේ ඒ විදිහේ ආකල්පයක් ගොඩනගා ගැනීමට ඇත්ත වශයෙන්ම මේ කරණීය සූත්‍රයේ මුලින්දල කෙසේ වෙතත් අපි විශේෂයෙන් මේ අවස්ථාවේ දක්වන්න කල්පනා කළා. කරණීය සූත්‍රයේ ඉතාමත්ම සාරවත් හැටියට සැලකිය හැකි ඒක අපි අර සින්දුරම් කියලා කියන්නේ අන්න ඒ වගේ ඉතාමත්ම වටිනා වචන කීපය මතු කරලා ඒක ගැන මේ පින්නතුන්ගේ හිත් තුළට යම්කිසි අදහස් කීපයක් දෙන්න. ඇත්ත වශයෙන්ම කරණීය සූත්‍රයේ මැද හරියේ තිබෙන මෙන්න මේ විදිය පාඨයක් සුඛිනෝවා කේමිනෝ හොන්තු. සුඛිනෝවා හොන්තු කේමිනෝවා සබ්බේ සත්තා භාන්තු සුඛිතත්තා. සියලුම සත්වයින් සුඛිනෝ කියලා කියන්නේ සුවපත් වූ අය වෙත්වා. කේමිනෝ කියලා කියන්නේ ආරක්ෂා උවදුරු රහිත උවදුරු රහිත එහෙම නැත්නම් රැකවරණ ඇත්තෝ වෙත්වා. සුඛිනෝ වාන්තු කේමිනෝවා සබ්බේ සත්තා භාන්තු සුඛිතත්තා. ඊළඟට සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ඊළඟට දක්වනවා එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක තුලින් අදහස් කෙරෙන්නේ මොකක්ද කියන එක පැහැදිලිව විවරණය වෙන පාඨ කීපයක් සඳහන් වෙනවා. යේකේචි පාන භූතත්ථි තසාව තාවරාව අනවශේෂා දීඝාවා යේ මහන්තාවා මජ්ඣිමා රසකානුක තූඩා දිඨාවා යේවා දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එතන අපිට පේනවා ලෝකයේ සියලු සත්වයා කියන එක බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන පුදුමාකාරය. ඇත්ත වශයෙන් කියනවා නම් මුළු ලෝකයේම සමස්ත පහකට කියලා කියන්නේ සමස්ත කියලා කියනකොට ඔක්කොම අයිති. ඒ විදිහේ කොටස් පහකට එතන දක්වලා තිබෙනවා. ජීකේ චිපාණ භූතත්ති ඔන්න පළමුවෙන් තිබෙන සමස්තේ මොකක්ද? තසාවා තාවරාව අනවශේෂා. තස කියලා කියන්නේ තැතිගත්. තාවර කියලා කියන්නේ තැති නොගත්. එහෙම නැත්නම් තහවුරු. තාවර කියන එක දන්නවනේ තැතිගත් කියන එකට විරුද්ධ අර්ථයයි. තසාවා තාවරාව අනවශේෂා. අනවශේෂා කියන පදෙන් අන්න අර සමස්තයක් බව පෙන්වුම් කරනවා. මුළු ලෝකයම බෙදෙනවා තැතිගත් තැති නොගත් වශයෙන් ඒ දෙකට. ඉතින් මේක සමහරුන් තේරුම් කරන ඔය සමහර ශාස්ත්‍රීය විවරණ තුලින් මේ මායේ ප්‍රායෝගික ආගයේ ගිලිහිලා යන බව පේනවා. සමහර ශාස්ත්‍රීය අන්දමින් මේවා විවරණය කරන අය ඇතම් කෙනෙක් පෙන්눔 කරන්නේ මේක තස කියලා කියන්නේ රහත් නොවූ හැම දිනාම තැතිගත්. රහතන් වහන්සේ තැතිගන්නේ නැහැ. ওই විදිහට තෝරනවා. නමුත් ඒක එදිනදා ජීවිතය අර්ථවත් වෙන්නේ නැහැ. අපට ඒ අවස්ථානුකූලව මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි උපමාවකට දෙනවා නම් ගැණඩියෙකුගේ කටේ මීයක් ඉන්නකොට ඒ මීයා පිළිබඳව සමහර විට අපිට මෛත්‍රිය වගේ දෙයක් ඇති වෙනවා. ගැරණියට ගහලා මීයා බේර ගන්න හිතෙනවා. අන්න ඒ වගේ කල්පනා කරන්න ඕන. දැන් මේ අවස්ථාවේ හැටියට මීයා තස ගැරඬියා තාවර. ගැරඬියා හොඳට හයියෙන් අල්ලගෙන ඉන්නේ අර මීයා. යන්න දෙන්නේ නැති තරමට. නමුත් අපට අයිතියක් නැහැ අර අනවශේෂා කියලා තියෙන පදිය නිසා. තස තාවර දෙගොල්ලටම අපි මෛත්‍රියේ යෙදිය යුතු නිසා අනියම් මාර්ගයකින් හිංසාවකින් අර මීයා බේරගන්න උත්සාහ කිරීම. ඒක නිසා එක උපේක්ෂාව යදෙන එහෙම නැත්නම් මෛත්‍රී සිත ඇතැම් විට අපිට කයින් කරන්න බැරි දේවල් පිරිසුදු මෛත්‍රී සිතක් යොමු කරලා සිද්ධ කරගන්න පුළුවන්. මෛත්‍රිය දිනු කර පුද්ගලයාට හැමාරිට මෛත්‍රී සිත තුලින්ම ඒක ජය ගන්නවත් බැරි වෙන්නේ නැහැ. කෙසේ හෝ වේවා මෙතන මේ අවස්ථානුකූලව අපිට හිතා ගන්න පුළුවන් මුළු ලෝකයේම අර තස තහවර කියලා ભેදයකට බෙදන්න පුළුවන්. එහෙම ගත්තාම එදිනදා ජීවිතේ ඒක ඉතාමත්ම අර්ථවත්. තසාව තහවරාව අනවශේෂා. ඊළඟට දක්වන්නේ දීඝාවායේ මහන්තාව මජ්ක්‍ධිමා රසක අනුක තූලා කියලා දක්වන්නේ ඒ ශරීර ප්‍රමාණය අනුව දික්ඛෝ දීඝාවා යේ මහන්තාව දික්ඛෝ මහත්තෝ. ඊළඟට කොට හෝ ඉතාමත්ම සියුම් හෝ තූල හෝ ආදී වශයෙන් ওই විදිහට මධ්‍යම ප්‍රමාණයේ හෝ ඒ ශරීර ප්‍රමාණය අනුව දීඝාවායේ මහන්තාව මජ්ක්‍ධිමා රසක අනුක තූලා. ඊළඟට තව සමස්තයක් දක්වනවා ඒ දෙවෙනි සමස්තය. දෙවෙනි සමස්තය දික්ඛාවා යේ වද්දිඨා දුටු සහන දුටු දුටු සත්‍යයොත් නුදුටු සත්‍යයොත් මේකට මෛත්‍රිය ඒ අයට අවිශේෂයෙන් ඒ ඔක්කොම එකතු කරලා දිඨා ඒව අදිඨා. ඊළාට යේච දූරේ වසන්ති අවිදූරේ මේ ළඟපාත සිටන අය පමණක් නෙවෙයි නුදුරේ සිටන අය පමණක් නෙවෙයි දුර සිටන අය. යේච දූරේ වසන්ති අවිදූරේ. ඊළාට භූතාවා සම්භවේසීවා. ඒ පද දෙකත් ශාත්‍රි අන්දමින් සමහර කෙනෙක් නොයිකුත් ආකාරයට තෝරනවා. අපිට මේක එදිනෙදා අර්ථවත් වෙන ආකාරයට තේරුවොත් භූතාවා සම්භවේසීවා කියලා කියන්නේ දැන් භූත කියලා කියන්නේ මේ ලෝකයට උපන් සත්වයින්. සම්භවේසී කියලා කියන්නේ උපදින බලාගෙන ඉන්න සත්වයින්. අපිට මේක හිතා ගන්න පුළුවන් මව් කුසක ඉන්න දරුවෙකු ඊළඟට විතරයක සිටින කුඩා සතෙක්. දැන් කාලේ ඒව ගැන හිත යොදන්න වෙලා තියෙන්නේ. ඒවා ගැන මෛත්‍රිය නැති නිසා තමයි ওই ප්‍රශ්න සමාජයේ අහන්න ලැබෙන්නේ. එතකොට ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් අර භූතාවා සම්භවේසීවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මුළු සමස්ත පහකට බෙදලා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. අන්නේ සියලු සත්‍යෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඊළඟට ඊටත් එහාට යනවා බුදු පියාණන් වහන්සේ මා පුදුම විදියට නපරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචි නං කංචි නපරෝපරං නිකුබ්බේත තමා පිළිබඳව පමණක් නෙවෙයි මෙතන කියන්නේ අනිකකෝ අනික තවත් කෙනෙකුට මේ තමා පිළිබඳව නෙමෙයි වෙන කෙනෙක් තව කෙනෙකුට අවැඩක් අයහපතක් වංචා ආදියක් නොකරේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා නපරෝපරං නිකුබ්බේත ඊළඟට නාති මඤ්ඤේත කත්ථචි නං කංචි කොතැනකවත් කිසිවෙක් හෝ තව කෙනෙක්ට ආමන් නොකිරේවා. ඒ පිරිසුදු මෛත්‍රී සිතේ ස්වභාවයයි. සාමාන්‍ය ලෝකයා තමන්ගේ සතුරෙකුගෙන් පිළිගන්න ඉදිරිපත් නුනොත් මොන කරදරයකින් බාහිර කරදරයකින් හරි සතුර විපතටපත් වුණාම සතුටු වෙනවා. එයාට වර්ණ විපාක දුන්නා. ඔය පේන්නේ නැහැ. එයාට සිද්ධ වුණා කියලා සතුටු වෙනවා. ඒක තුලින් සතුටක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් හේතනත්තට වෙන කෙනෙක් ලවා එක කරන්න සලස්සනෝ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ලවා සිදු වුණොත් ඒ ගැන සතුටු වෙනවා. මෙතන තිබෙන පිරිසුදු මෛත්‍රිය මොකද්ද? අර බාහිරව ලෝකයේ මෙවැනි ගැටුම් මෙවැනි දේවල් මට මා නොදකින්වා කියලා හිතනවා. සතුරා නොදකින්වා නෙවෙයි. ඒ විදිහේ දේවල් වෙයි සිද්ධි මට නොදකින් මා නොදකින්වා කියලා ඒ මා පිරිසුදු මෛත්‍රී සිතෙන් සිතෙනවා. නපරෝපරං නිකුබ්බේත. එකකු අනිකකුට පීඩාවක් නොකිරේවා. එහෙම නැත්නම් අවැඩක් නොකිරේවා. කිසිම තැනක කිසිදු කෙනෙක්ට අවමන් නොකිරේවා. නාතිමඤ්ඤේත කත්ථචිනං කංචි. ඊළඟට ඒ විදිහටම කියාගෙන යනවා ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡෙය්‍ය. ව්‍යාරෝසනා කියලා කියන්නේ රොස්පරොස්. රොස්පරොස් බවකින් හෝ පටිඝ සංඥා ගැටීම් අදහසකින් හෝ ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤෝ අඤ්ඤස දුක්ඛ මිච්ඡෙය්‍ය. ඒත් අනිකෙක් ගැනයි තාම කතාව. අනිකෙක් අනිකෙකුට අනිකෙක් අනිකෙකුගේ දුකක් නොකැමැති වේවා. ඒ කියන්නේ දකින්න කැමති නැ දෙන්නේ එකිනෙකාට විරුද්ධ වීම පවා. ඒ තරම් පිරිසුදු මෛත්‍රී හිතක්. නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡෙය්‍ය. ඔන්න ඔක්කොම කියලා ඉවරලා තමයි ඊළඟට දෙන පුදුම උපමාව. ඒක ඉතින් මේ මෑණිවරුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම සමහර විට ඒක දැන් මේකල කියන්නත් වෙනවත් ඇති. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. යම්සේ මව් කෙනෙක් තමාගේ කුසෙන්ම උපන් එකම පුතෙකු එකම දරුවෙකු ආරක්ෂා කරන්නේ ද ආයුෂයෙන් තමන්ගේ ආයුෂයෙන් තමන් දිවිදී දැන් මේ බඳු සිද්ධි සලාතුරකින් නමුත් අසන්ට ලැබෙන සමහර විට දරු ප්‍රසූති අවස්ථාවේදී දෙදෙනාගේම ජීවිතය භයානක අවස්ථාවක් ආවම සමහර මව්වරු කියන මම මෙරුණට කමක් නැහැ දරුවා බේර ගන්න කියලා. අන්න ඒ විදිහේ පුදුම මෛත්‍රීසයක් මෙතන කියවන්නේ ආයුෂ ආයක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු. අන්න එතකොට අවසානයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් දීලා ඒවම්පි එතනින් කෙලවර කරන්නේ නැහැ. මේ පවුලට පමණක් සීමා කළා. ඒකයි අපි කිව්වේ මේ පවුලේ ඒකකය කරගෙන ඒක නිදර්ශනය කරගෙන ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණ. අන්න ඒ කියපු උපමාවට අනුව එසේම සබ්බ භූතේසු සියලුම සත්වයින් කෙරෙහි මානසං භාවේ අපරිමාණ. අපරිමාණ ආයි පරිමාණයක් නැහැ එකට, සීමාවක් නැහැ එකට. මේ මගේ පවුලේ අය විතරයි, මගේ නෑයෝ පමණයි, අපේ ගමේ අය පමණයි, අපේ රටේ අය පමණයි, අපේ ලෝකයේ අය පමණයි. ඒකක් නෙවෙයි මේ යම් තාක් සක්වලවල් තිබෙනවා නම් ඒ වගේ නම් තුෙන් කියන්න ඕනේ නෑ. නමුත් මේ වචන තුල තියෙන ඔක්කොම දැන් මේවට විවරණ සමාහිත ශාස්ත්‍රීය වශයෙන් මේවට පිටු ගණන් කියන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම අර හදවතට ලඟම මේ හදවතට ලං කරගත්තට පස්සේ මේකට අමුතු විවරණ ඕනේ නෑ. දැන් මව කෙනෙකුට ඒ දරුවෙකු පිළිබඳව තිබෙන ඇල්බම් ගැන ඕක ගැන පොතක් ලියන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඒ උපමාව හිතට කාවද්ද ගත්තනම් ඊළඟට තියෙන්නේ ඒ උපමාව අනුව අර ආකල්පය, අන්න මෛත්‍රීමේ ආකල්පය. උපරිම මට්ටමේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් මේකට මුළු ලෝකෙම කිසිම ශාස්ත්‍රවේදිකුන්ගෙන්වත් ওই විදිහේ මෛත්‍රියක් ප්‍රකාශ වෙලා නැහැ. මාතා යථානියන් පුත්තන් ආයසායක පුත්තමන් රකේ. ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවය අපරිමාණං. ඊළඟට මෙත්තංච සබ්බ ලෝකස්මි මානසං භාවය අපරිමාණං. ඒක තවදුරට තව ධාරණය කරනවා. මුළු ලෝකය පිළිබඳව මෛත්‍රීමේ මනසක්. මෙත්තංච සබ්බ ලෝකස්මි මානසං භාවය අපරිමාණං. අපරිමාණ වූ පරිමාණයක් සීමාවක් නැති මෛත්‍රීමේ සිතක් වඩන්නේ මානසං භාවය අපරිමාණං. ඊළඟට දක්වනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. ඊළඟට දක්වනවා ඒක වඩන ආකාරය. සිටගෙන හෝ තිත්තං චරං ඇවිදිමින් හෝ නිසින්නෝ ඉඳගෙන හෝ සයානෝ හාන්සියලා හෝ මේ කියන සතර ඉරියව්වෙම යාවතස්ස විගත මිද්දෝ. නින්දට වැටෙන තෙක්, නින්ද යන තෙක්, නිදිමත ඇවිල්ලා එහෙම නැත්නම් උගක්ම වෙහෙස වෙලා නිදිමතට වැටෙන තෙක්, නින්දට යන තෙක්ම ඔන්න මුළු දවසෙම පවා මේක වැඩිය යුතු බව. අන්න එහෙම වැඩිම ගැන කියන්නේ කොහමද? ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. ඒතං සතින් කියන එකෙන් අපිට පේනවා මෛත්‍රීමය සතිය. දැන් සතිය කියන එක මේ පින්නතුනේ භාවනා කරන පින්නතුන් බොහෝ විට දන්නවා. සතිය කියලා කියන්නේ සිහිය. සිහිය පැවැත්වීම. එදිනෙදා සිහිය පවත්වන්න පුළුවන් ඒ ඉරියව් පැවැත්වීම පිළිබඳව තව නොයෙකුත් කාරණා පිළිබඳව සිහි නුවණින් කරන්න පුළුවන්. මෛත්‍රී අර විදියට අපරිමාණ තත්වයට දිනු කරගත්තු හිතකින් කොටිම කියතොත් මේ චේතෝ විමුක්ති කියලා කියන මෛත්‍රියෙන් හිත විමුක්තව මෛත්‍රිය ඒ විදියට හිත විමුක්ත වෙනවා කියලා කියන්නේ චේතෝ විමුක්ති තත්වයටපත් වුණු මේ මෛත්‍රී සිතට බිත්ති නැ, තාප්ප නැ, වැටකඩුළු නැ, ඊළඟට පවුරු පදනම් නැ ඒවට. ඒ ඔක්කොම බිඳගෙන මේ මෛත්‍රී සිත පැතිරෙනවා. අන්න ඒ විදියටයි එතකොට මේ අපරිමාණ මෛත්‍රිය ඒ විදිහේ මෛත්‍රී සිතක් ඇතිගෙනාට ඒතන් සතින් අදිට්ඨේය. එදිනදා සතිය පවත්වන්නේ මෛත්‍රියත් එක්කයි. කිසි බරක් නැතුව මෛත්‍රීමේ අදහසකින්. ගමන් බිමන් අනිත් හැම කටයුත්තක්ම මෛත්‍රී හිතත් එක්ක යන්නේ. එතකොට අන්න ඒ හිතට හොඳට පුරුදු වුණා. හිතට ඒක ජීර්ණ වුණාට පස්සේ ඒකත් එක්කම සතිය යනවා. කිසි කරදරයක් නැතිව. දැන් අර අපි උපමාවට කියනවා නම් උපැසු වෙලක් පුරුදු කුණු කෙනාට ඒක තියෙන බවවත් වැටහීමක් නැහැ. නමුත් කරදරයක් නැතුව ඒකත් ඒක ආශ්‍රය කරගෙන බලනවා. ඒ වගේම මෛත්‍රිය මේ ආකල්පයකින් ලෝකේ දිහා බලන්න පුළුවන්. ලෝකේ ක්‍රියාකාරීත්වයකට එදිනෙදා අපි හිතමු රැකී රක්ෂා ආදී කටයුතු භාවනාවට ඉඳ නැතේ කියන පින්නතුන්. දැන් මේ පින්නතුන් තම තමන්ගේ එදිනෙදා ජීවිතය සඳහා නොයෙකුත් රැකී රක්ෂාවල් කරනවා. ඒව තුල බැරිද මෛත්‍රිය වඩන්න? ඒ කරන දේවල් වලට මාසයේ අවසානයේදී පෙටුප ලැබෙනවා තමයි. ඒ විකුණන බඩුවට යම්කිසි ඒ පාරිභෝගිකයා මුදලක් දෙනවා තමයි. නමුත් ඊට වැඩි දෙයක් අපට පුළුවන් ඒ දෙන්න මෛත්‍රී සිත තිබෙනවා නම් ඒ දෙන ඒ බඩුවට වඩා වටින දෙයක් අපි නොපෙණී දෙනවා. මෛත්‍රී සිත, මෛත්‍රී ප්‍රාර්ථනය යහපතක්ම වේවා, සුවපත් වේවා. තමන්ගේ දෙයක් හැටියට එතෙන්දි දෙන්නේ. තමන්ගේ දෙයක් හැටියට කියලා කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට ආහාරයක් දෙන්න තියෙනවා. අපි හිතමු ඔන්න හෝටලයක රස්සාවක් කරනවා. හෝටල් සේවකයාට තියෙන්නේ ආහාර ටික දෙන්නේ වෙන මිනිස්සයට. නමුත් ඒ මිනිස්සයා එනකොට දකිනවා බොහොම වෙහෙස වෙලා පිපාසයෙන් දුකසේ ඉන්නේ. ඉතින් ඒ තමන් කරන්නේ ඇත්ත වශයෙන් ඒක ගෙනල්ලා දෙන එක විතරයි. ඒ බඩුව තමන්ට අයිති නෑ. නමුත් මෛත්‍රී සිතෙන් දෙනවා නම් අන්න ඒ වෙලාවේ අර වැටුපට වැඩි වැට දෙයක් ඒ තැනත්තාගේ කැටේට එකතු වෙනවා මෛත්‍රී සිත. අන්න ඒ විදිහට එදිනදා ජීවිතේ අපි හිතමු ගුරුවරු නම් ගුරුවරිය නම් ඉගැන්වීම. එතනත් ඒ වැටුප නෙමෙයි බලන්නේ. අතීතයේ ගුරුවරු නම් ඒ විදිහටම තමයි ජීවත් වුනේ. ඇත්ත වශයෙන් තමන්ගේ ඒක නියම ඒ වෘත්තිය රස්සාව නෙවෙයි. ඒක තුලින් අර ඒක ධර්මමය වශයෙන් ධර්මයට නඟලා ඒක තුල ලෝකයේ යහපත. ඉතින් මෙතනත් මේ කියන්නේ අර තමන්ගේ ඒ මව් කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතනවා වගේ ඒ විදිහේ මෛත්‍රීමේ ආකල්පයකින් යුක්තව එදිනදා කටයුතු කරනවා නම් ඒ රැකී රක්ෂා කියන જાතිය එතකොට බරක් නෙවෙයි. දැන් සාමාන්‍ය රැකී රක්ෂා කියන එක මිනිස්සුන්ට මේක බරක්. මේක සෑහලුවක් වෙන්නේ පඩි දෙන දවසට විතරයි. නමුත් හැමදාම පඩි. හැමදාම පඩිල වෙනවා මෛත්‍රිය මෛත්‍රීමේ ආකල්පයකින් ඒකල යුතු කටයුතු කරනවා නම් ඒ කියන්නේ මේ මුළු ලෝකෙට අපි හිතමු මේ රටට අපි හිතමු තමන් ඒ කරන කාර්යාලයේ කරන වැඩ ඒ පෑන හසුරුවන ආකාරය තුලින් මේ මුළු මහත් සමාජ තන්ත්‍රය සමාජ යන්ත්‍රය තන්ත්‍රය මේ යන්ත්‍රයක් නම් ඒකේ ඇණයක් නැති වුණ හැටිය ඒක නිෂ්ක්‍රීය වෙනවා ඒක අපිට ප්‍රත්‍යක්ෂ අවස්ථාවල් එනෝනේ ඒ වර්ජන කියන එක තුලින් එතකොට මෙන්න මේ වර්ජන කෙසේ වෙතත් අපිට හිතා ගන්න තියෙන මෛත්‍රී මේ ආකල්පයෙන් වැඩ කරනවන අර සමාජ තන්ත්‍රය යන්ත්‍රය ඒක හරියාකාර ක්‍රියා කරනවා Taman සතුටු වෙනවා ඒ යන්ත්‍රයේ ක්‍රියා කිරීමට ඇණය මම සැපයුවා ඒක ගැන මාන්නයක් ඉතිකර ගැනීම නෙවෙයි කරන්නේ කොහොමද අර හිතට එකඟව මෛත්‍රී හිතකින් මේක කළ යුතු දෙයක් එහෙම නැත්නම් පඩිය කාටවත් බයට කරන දෙයක් පඩිය තලකාගෙන පඩියක් ලබා ගැනීමට කරන දෙයක් කියන හැඟීම මේ වෙලාව මොහොතකට හරි අහක් කළා මේක තුලින් මට පෙනෙන නොපෙනෙන ළඟට ඇවිල්ලා යම් කිසි ඊට පොඩි අතමාරුවක් දෙන තැනත්තට විතරක් නෙවෙයි පෙනෙන නොපෙන අනන්ත ප්‍රමාණ සත්වයින්ට මේ මා කරන පොඩි සේවය තුලින් අර කියාපු විදිය සුවපත් වීමක් වෙනවා කියන හැඟීම ඇති කර ගන්නවා නම් එතකොට ජීවිතය ඒ තුලින් විශාල පුදුම විදිය සැහැල්ලුවක් ඇති වෙනවා අරව බරක් නෙවෙයි රාජකාරී නෙවෙයි ඒක ඒක රජුරුව කියනවට කරන දෙයක් නෙවෙයි තමන්ටයි ඉති දෙයක් ඒක රාජකාරියක් නෑ මේක ඇත්ත වශයෙන් තමන්ගේ සාංසාරික විමුක්තිය ගැන හිතනවා නම් මේකක්වත් රාජකාරී නෙවෙයි හැම එකක්ම තමන්ටයි ඉති කාර්යය මේ කර්ම රෝගයෙන් මිදීමයි. එතකොට බුදු පියාණන් වහන්සේ අපට අන්න මතු කළ දෙන්නේ. මේ අපට රෝගාබාධ පමණක් නෙවෙයි මෙතන. හදිසි ආපදා, ඔය අපි ඇක්සිඩන්ට් කියලා කියන්නේ, නොයිකුත් ඔය මේ එහෙම නැත්නම් මේ හදිසි අනතුරු කියලා කියන්නේ. ලෝකයේ හදිසි අනතුරු කියලා දෙයක් නැහැ. මේ ඔක්කොටම යම් කිසි හේතුවක් නිදානයක් තිබෙනවා. ඒක කර්මය. බුදු පියාණන් වහන්සේ දක්වන සියොම් ආකාරයෙන් සමහරු කියන කර්මය හැම එකටම කර්මයක් නැහැ කියලා. කර්මය නෙවෙයි හේතුව කියලා. නමුත් යට යම් කිසි සියොම් ආකාරයකින් මේ කර්මය මේකට සම්බන්ධව තිබෙනවා මේ දීර්ඝ කාලයක් සංසාරයේ ජීවත් වෙන සත්වයා නොකරපු පාප කර්මයක් නැහැ. හොඳ කර්ම වගේම නාපාප කර්මත් කළා කියලා ඒවා යම් යම් අවස්ථාවල් වල කර්ම චක්‍රය අනුව මතු වෙනවා. ඒ වායේ නිදාණේ හරියට පේන්න යන බුදු පියාණන් වහන්සේට තබිඥාලාභීන්ටත් ඒක නිසා අපි හිතා ගන්න ඕන අපි මේ ජීවිතය ජීවෙනගෙන මොහොතක් පාසා අපි කරන්නේ මොකක්ද? අපි මේ මිනිස් ජීවිතය ලබා දුන්න පින් කුසල් ඒවා ගෙවා දමනවා. දැන් රස්සාවක් කරන කෙනෙක් ඒ ගිය මාසේ ලබාගත්තු වැටුපෙන් ජීවත් වෙනවා ඊළඟ මාසයේ සඳහා හිතන්නේ නැතුව ඒ තැනත්තාට පසුතැවෙන්න වෙනවා. ඒ වගේ අපි මනුෂ්‍යාත්ම භාවය ලැබුවා නම් මේ සංසාරේ අපිට යන්න සිද්ධ වුණොත් දිගට අර ගියාපු විදිය භයානක කර්ම රෝග විතරක් නෙවෙයි නොකුත් ආබාධ හදිසි අනතුරු ඕවා අප කරා එන්නේ මොකද? අන්න කර්ම චක්‍රය කරකැවිලා එන වෙලාව. ඒකට සූදානම් වෙන්න ඕන. සූදානම් වෙන්න නම් අපි නිතිපතා ධර්මානුකූල හිතකින් යුක්තව ඒවායි අඩු වශයෙන් ඒවායි එන තෙරපීම අඩු කරගන්න ඒවා එක්ක කර්ම සම්පූර්ණයෙන් අහෝසි කරගන්න එහෙම නැත්නම් කර්ම ශක්තිය ගෙවා දැමීමට උපකාර වෙන්නේ කුසල් කර්ම. ඒක අර දැන් අපි අනුරුද්ධ හාමුදුරන්ගේ කතාවෙන් කිව්වේ දිවස් ඇති අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර තමන්ගේ සොහොයුරියට දීපු වත පිළිවෙත තුල තිබෙනවා යම් කිසි ගැඹුරු රහසක්. මේ කර්ම රෝග සංසිඳවා ගැනීමට වත පිළිවෙත බව අවශ්‍යයි. වත පිළිවෙත ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයක තුන්වන් පහළ වුණු කාලයක ඒ ශාසනිකවත පිළිවෙත මේ සුළු දෙයක් හැටියට සලකන්න බෑ. ඒ හැම එකක් තුලින්ම අන්න අර පුද්ගලියුගේ කර්ම වේග සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා. ඒකයි අර රෝහිණියගේ සමේ රෝගිය තරමක් දුරට ඒකෙන්වත් සංසිඳුනේ අර කියාපු වත පිළිවෙත කීමෙන්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරනවා අපි එදිනදා ජීවිතයේ ඥානවන්තව රුපියල් සතවලට සීමා කරන්නේ නැතුව අපට උපයාගත යුතු දෙයක් තිබෙනවා. ඒක නැති වුණ හැටිය මේ සංසාරයේ ඇත්ත වශයෙන්ම තමන්ට ඉතාමත්ම භයානක බලාපොරොත්තු නැති වෙලාවල් වල තමන් ලොකු බලාපොරොත්තු ඇති කරගෙන මේ ජීවිතයක් ගෙන යන්නේ. නමුත් හදිසි අනතුරු වගේ දේවල් සිද්ධ වෙනවා. ඒව යට තියෙන අර කියාපු කර්ම. ඒවට බෙහෙත් දන්නේ නැති නිසා ඒකේක අපිට බෙහෙත් නොදැත්තට කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ මෙතන පෙන්눔 කළා තියෙනවා. මෙන්න මේ කර්ම රෝගය තියෙනකම් මේකයි යට තියෙන නිදාණය. මේ සිත දූෂ වීම, ලේ දූෂ වීම නේදනේ දිනේ සිත දූෂ වීමයි. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, නාවිදේ නානාවිද 1500ක් කියලා කියන මේවා ගණන් ගලපු අය කොහොම නමුත් මේ තරම් කෙලෙස් රාශියක් මේවා තමයි පැසව සංසාරයේ රූපමවමව මේවාට අදාළ අන්දමින් අන්ද්‍රියමවල, බීරමවල, කොරුමවල මේ ඔක්කොම මේ කර්මයේ හපංකම පෙන්වන්නයි මේ ලෝකයට ඒවත් පෙනිද්දි මේ එක්ක පුද්ගලයෙක් තව කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ මොකද? අර එක්කෙනෙක් රූප සම්පන්නව තව කෙනෙක් විරූපව රූප සම්පන්න කෙනත් හිටි ගමන් විරූප වෙලා අර කියාපු රෝහිණිය වගේ මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඕනේ. මේකක්වත් ඇක්සිඩන්ට් නෙවෙයි, මේකක්වත් අනතුරු හදිසි අනතුරු නෙවෙයි, මේවා යට තියෙන කර්ම රෝග කර්ම නිදාන. එතකොට බුදු පියාණන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා නම් ඒක තේරුම් අරගෙන දැන් මෙතන කියාපු විශේෂයෙන්ම ක්‍රෝධය, මාන්නය, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව ආදී ඒ එදිනදා ජීවිතයේ බොහෝ විට මේ ගම්වල එහෙම දකින්න ලැබෙන මේ බරපතල ක්ලේශය ඒක මතුවෙන හැටිව වහා සංසිඳවා ගන්න උත්සාහවත් ඉන්න ඕන. එතකොට අර ක්‍රෝධය සංසිඳවා ගැනීමට මෛත්‍රිය උපකාර වෙන්න වගේ ඊර්ෂ්‍යාව සංසිඳවා ගැනීමට මුදිතාව කියන ගුණය බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒකත් දැන් ගිහි ගෙදරවල වල ජීවත් වෙන මව්පියන්ට ඒ මුදිතාව මතු කර ගන්න අවශ්‍ය නම් ඒක දිනු කර ගන්න නම් අන්න අර තමන්ගේ දරුවා පිළිබඳ හිතලා බලන්න. අර කියාපු දරුවාම යම් කිසි අවස්ථාවක ඉගෙන කියාගෙන රැකී ආරක්ෂාවල් කරන හොඳ තත්ත්වයකටපත් වුණා. මේ දරුවා පිළිබඳ යම් කිසි මුදිතාවක් ඇති වෙනවා, ඊර්ෂාවක් ඇති කරගන්නේ. නමුත් ඒ විදිහට තමන්ගේ දරුවා ගැන හිතුවත් අසල්වැසියා අල්ලපු ගෙදර කෙනා විභාගය පාස් කරලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වුණාම ඔන්න ඊර්ෂාවක් ඇති කරගන්නවා. අන්න අර මුදිතාව නැතිකම අන්න මෙතන කියාපු න්‍යාය එතෙන්ටත් යොදන්න ඕන. මාතා යථානියන් පුත්තන් ආයසාය පුත්ත මනුලක් හේ කිව්වා වගේ ඒවම්පි සබ්බ භූතේසු කියලා මෙතන කිව්වා වගේ ඒ වෙලාවේ හිතන්න තියෙන්නේ ඒ දරුවත් ඒ අහවලත් මෙන්න මේ විදිහට සුවපත් වෙනවා කියලා තමන්ගේ සැපයක් හැටියට හිතලා ඒකත් සතුටු වෙන්න ඕනේ. ඒකයි මුදිතා ගුණය. ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ලෝකයේ මේ අපට කොතිකුත් තිබෙන සිතුවීම් තුලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. දැන් මෙතන අර රෝහිණී පිළිබඳ ප්‍රවෘත්තියෙන් අපි මේ පාඩමක් ඉගෙන ගත්තේ. අපාවට කොතිකුත් දේවල් මේවා සිද්ධ වෙනවා. මේ පින්නතුන්ටත් නිතර අහන්න ලැබෙනවා. යම් යම් සිද්ධීන් එදිනදා ජීවිතේ මහත් බලාපොරොත්තු නැති විදිහේ දේවල් මේවා යට තිබෙන කර්මත් ඉඳ හිටලා අනියම් මාර්ගවලින් හෝ යම් යම් ආකාරයෙන් හෙළි වෙනවා. ඒ අයගේ නරක ජීවිත නිසා කරපු අක්ෂල් නිසා මේ දේවල් වුණා කියන එක අර දැන් මෙතන කියවෙන කර්ම සරික්කතාව කියලා එකක් තියෙනවා. කර්මයට අනුරූපම විපාකය, රෝහිණියගේ කර්මයට අනුරූපම විපාකය. ඒකට අර උපමාවකට දැන් මේ කාලේ සමහර රූප කියනවා බූමරැංගය. බූමරැංගය කියලා ආයුධයක් තියෙනවා. ඒක ගැහුවාම කාට හරි ආපහු කරකැවිලා අතට එනවා. ඒ වගේ සමහර කර්ම ඒවා විපාක තමා කරා එනවා. අන්න ඒ විදිහ සිද්ධිය දිනදා ජීවිතය අපිට සිද්ධිය අසන්ටත් ලැබෙනවා. බරපතල අන්දමින් මේ පාප කර්ම කරන පුද්ගලයින්ට ඒවා ඒ විපාක එනවා. ඒ වෙලාවේ සතුටු වෙන එක නෙවෙයි තියෙන්නේ, පාඩමක් ඉගෙන ගන්න ඕන. මේක කාටත් පොදුයි. අපි වුණත් මෙහෙම කරොත් මේකේ විපාක එනවා. අන්න ඒ විදිහට තමයි එතකොට ධර්මය අපි ජීවිතයට නම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාවේ ආශ්‍රයෙන් මේ පින්නතුන් දැන් අර කරණීය සූත්‍රය මේ පින්නතුන්ට එදිනදා කොතිකුතා ඔය සම්නිවේද ඔය මාධ්‍ය වලින් අහන්න ලැබෙනවා. නමුත් ඒකේ සද්දයෙන් පමණක් සෑහීමකටපත් වෙන්නේ නැතුව යටත් පිරිසෙන් මේ කියාපු වචන කීපේ තියෙන ඒ පාඨ කීපය කියවෙනකොට ඒ වගේ පාළි වචන දුරවබෝධයි. මේ කාලේ වැඩි මේවා පිළිබඳ භාෂාව පිළිබඳ වැඩි හිත යොදාන්නෙත් නැහැ. ඊළඟට අනිත් පැත්තේ තියෙන්නේ මේවා ගැන පමණට වැඩි දන්න අය මේවා ඒ ශාස්ත්‍රීය වශයෙන් කරුණු මතු කළා ඒවා තුල රැඳිලා ඉන්නවා මිසක් ඒවා ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න ආකාරයකට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකයි අවාසනාව. ඒක නිසා අපි මේ පැකිතාව දුරට එදිනදා ජීවිතයේ මේ කියාපු පද පිළිවෙල අපි ප්‍රතිචීව අර යන්තම් මතු කළ දුන්නා කෙටියෙන් මේ අවස්ථානුකූලව සුඛිනෝ කේමිනෝ හොන්තු ඒ විදිහට දක්වලා ඊළාට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේ චිපාන භූතත්ති තසාවාථාවරාවණවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකාණුක තූලා දිඨාවා යේවා දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවං සුපිතත්තා. ඊළඟට ඒ වගේම නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යථානියං පුත්තං ආයසායක පුත්ත මනුලක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය පරිමාණ උද්ධං අදෝච තිරියංච. ඊළඟට උද්ධං අදෝච තිරියංච එතනත් කියවුණා අසම්බාධං අවේරං අසපත්තං. ඒ කියන්නේ උඩ යට ඊළඟට සරස උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. අර විදිහට අපරිමාණ භාවය එතන පෙන්නුම් කරා. ඒකට අපිට අත ඇහැරුණා එතන උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. උඩ යට සහ සරස අසම්බාධං කියලා කියන්නේ අන්න සම්බාධක නැති. එතනින් තමයි අපිට කියන්න තියෙන්නේ අර වැට කඩුළු පවුරු පදනම් බිඳගෙන යනවා කියලා කියන්නේ. උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. ඊළඟට තමයි තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. ඔන්න විදිහට බුදු පියාණන් මහසී මහ බුදුම අන්දමින් අර මෛත්‍රීමේ ආකල්පයක් ගොඩනගා ගන්න ආකාරය, එහෙම නැත්නම් මෛත්‍රියෙන් සිත විමුක්ත කරගත් ගන්න ආකාරය. මෛත්‍රියෙන් සිත විමුක්ත කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? ද්වේෂයක් ක්‍රෝධයක් ඇති උනායි කියලා කියන්නේ ඒක ගිහිල්ලා තමන්ගේ හිත ගිහිල්ලා කාගේ හරි හිතක ඇනෙනවා. කවක් කෙනෙකු පිළිබඳව ඒ හිත ඇනෙනවා. අනුනට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? එතනම හැපි හැපි තියෙනවා. ඒකට තමයි පටිග කියලා කියන්නේ. ක්‍රෝධයක් ඇති වුනහම ඒකේ ඊළඟට තියෙන තරහ පිරිමහ ගන්න ඕන. පටිගය කියලා කියන්නේ ඒකටයි. පලි ගන්නවා. පලි ගැනීමෙන් කවදාවත් ඒකේ සීමාවක් නැහැ. මොකද පලි ගන්න පලි ගත්තාම ඒ පුද්ගලයා නිකන් ඉන්නෙත් නැහැ නේ. ඒකට අපට හොඳම නිදර්ශනය අපි දන්නෝ මේ සීලවාණිජ ජාතකය ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ඒ තමන්ගේ අත්දැකීමෙන්ම දේවදත්ත ස්ථවිරයන් ආශ්‍රයෙන් තේරුම් ගත්ත මේ ක්‍රෝධී ඇති වෙන මේ පටිඝී ඇති වෙන මේ භයානක විපාක. අන්න එතකොට අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන මේ විදිය ද්වේෂසිත අපි ඇතුළතින්ම සංසිඳවා ගන්න ඕන. ඒකට ඒවා බාහිර වශයෙන් සංසිඳවා ගැනීම උපාය මාර්ග සොයන්නයි ලෝකයා නොයෙකුත් විද්‍යා ආයුධ සොයන්නේ. මේක ඇතුළතින්ම සංසිඳවා ගන්න නම් අන්න බුදු පියාණන් වහන්සේ කියපු ධර්මය ධර්මෝපදේශය තමයි අපි බලන්න ඕනේ. අන්න ඒ විදිහට කල්පනා කරගෙන එතකොට මේ පින්වතුන් අද මේ වටිනා දවසේ තම තමුණුත් යම්කිසි ශීලයක් සමාදන් වෙලා ශීලිය කියලා කියන්නේ කය වචන හික්මවා ගැනීමයි. ඒ හික්මවා ගැනීම තුළ තිබෙන සමාජය පිළිබඳවත් යම්කිසි හැඟීමක් තමන්ගේ සංවරය පමණක් නොවේ සමාජයට හිංසාවක් නොවන ආකාරයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශික්ෂාපදයක් විග්‍රහ කළ බලනකොට පේනවා කය වචන විපමණිකෙන් හික්මවා ගැනීමෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව සිතෙනුත් අපිට කරන්න තිබෙන්නේ ලෝකයාට යහපත පැතීමයි. බුදු පියාණන් වහන්සේ දක්වන දැන් නිගණ්ඨේ ඉන්න ආදීන් නම් කිව්වේ කාය දණ්ඩය කායික ක්‍රියාව තමයි ලොකුම දේ. වචනය දෙවෙනුව මනස තුන බුදු පියාණන් වහන්සේකෙම අනිත් පැත්තේ බුදු පියාණන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා කියලා මනසටයි මුන් තැන දුන්නේ. මනස පළමුව වචනය දෙවෙනුව කය තුන් වෙනුව ඔය විදිහටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක අනුව අපි කල්පනා කරන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ නිකා එක තැනකට වෙලා නිකම්ම මිදීමක් නෙවෙයි. ඒක තුලින් විශාල ලෝකයට විශාල ශාන්තියක් සැලසෙනවා. අන්න එතකොට ඒ විදිහට මේ මෛත්‍රී භාවනාව ඒක අර භාවනා ආසනයට පමණක් සීමා කරන්නේ නැතුව අර කියාපු ආකාරයට සතර ඉරියව්වෙම කරන්න පුළුවන් තත්වයට අපරිමාණ වශයෙන් මෛත්‍රී ඒකකයේ හැටියට තමන්ගේ පවුලේ අය පිළිබඳ මෛත්‍රිය ඊළඟට ඒක පතුරනවා පවුරු පදනම් නැතුව මුළු ලෝකය කෙරෙහිම. අන්න ඒ විදිහට මෛත්‍රීමේ ආකල්පයක් ඇතිව ජීවත් වෙනවා නම් එදිනෙදා ජීවිතයේ යටත් පිරිසෙන් ඒ ඇති වෙන ක්‍රෝධයක් ඇති වුණොත් යම්කිසි විදියකින් ක්‍රෝධයක් ඇති වුණොත් කෝපයක් ඇති වුණොත් හදිසි වශයෙන් ඒක ඉක්මනින් සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා. අන්න අර සර්පයා ගැහුවේ ඇටිය සර්පයා ගැහුවා කියන හැඟීමවත් ඇති කරගත්තා නම් ඒ තැනත්තා ඊළඟට උනන්දු වෙන්නේ මේකට බෙහෙත් දීමටයි. සර්පයා මැරීමට නෙවෙයි තමන්ගේ මේ සර්ප විෂයට බෙහෙත් ගැනීමට. අන්න ඒ විදිහට හිතන්න තියෙන්නේ. එතකොට ඒ සර්පයා ගැහුවා වගේ අර ඒ අරමුණ එක හැටෙනව නෙවෙයි ඒ තමන්ගේ අරමුණ තුලින් තමන්ගේ සිතේ ඇතිවෙච්ච දූෂ්‍ය වීම ඉවත් කර ගැනීමයි කරන්න තියෙන්නේ. එතකොට මේ අද මේ දේශනාව තුලින් මේ පින්නතුන්ට එදිනෙදා සාමාන්‍ය ධර්ම දේශනාවක් තුලින් අර නිතර අපි මතක් කරන ආකාරයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඊට අමතරව එදිනදා ජීවිතයේ මේ තමන්ගේ නියම බෞද්ධ ආකල්පයකින් යුක්තව ජීවත් වීමට අදාළ වටිනා කාරණා කීපයක් මෛත්‍රී මේ කර්ණීය සූත්‍රය ආශ්‍රයෙන් මතු කර ගන්නත් අවස්ථාව ලැබුණා. එතකොට මේවා තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේවා තුලින් එදිනදා ජීවිතයේ නොයෙකුත් ආකාරයෙන් අපි මේ බලාපොරොත්තු වෙන බාහිර බලවේග වලින් බලාපොරොත්තු වෙන සැනසීම අපතුලින්ම මතු කර ගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඒ විදිහට ජීවිතය අපි ගෙන යනවා නම් එක එක පුද්ගලයා ඒ තුලින්ම අර ලෝකයට අවශ්‍ය වෙන සාමය සමාදානේ ශාන්තිය ඒ තුලින්ම මතු වෙන වැටි. එතකොට ඒ විදිහට කල්පනා කරගෙන මේ අද ධර්මදේශනාවනුත් ධර්මදේශනාව මේ වශයෙන්ුත් ධර්ම ශ්‍රවණ වශයෙන්ුත් අපි මේ ඇති කරගත්තු කුසල සම්භාරය පළමුවෙන්ම මේ තම තමන්ගේ සාංශාරික මේ දුක් සමූහය මේ හැම එකක් තුලින්ම පේනවා. ඒ දුක් සමූහය කෙලවර කරලා හැකිතාක් ඉක්මනින් මේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා දිනු පවණු කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ අවශ්‍යතා සම්පාදනය කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ ධර්ම ශ්‍රවණ ආනිසංස ඒකාන්තින් හේතු ආසනාවට ප්‍රාර්ථනා කරගන්නේ. වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් අවිචේ සිට අකනිටා දක්වා අපගේ ඥාතීනුත් ඇතුළු මෙවැනි මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණ මේ වශයෙන් ඇති කරගන්න කුසල අනුමෝදන් වීමේ ශක්තිය ඇති ඒ හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීමෙන් කිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියන්නේ. එතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තාචනි දුක්ඛා භයපත්තාචනි භයා ශෝකපත්තාචනි ශෝකා හොන්තු සම්බේ විපාමිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.